You're with SBS Radio.
ජුනි මාසේ 7 වෙනිදා සිකුරාදා දවසේ සතිය ක්‍රීඩා විග්‍රහය ගෙන එන්නයි අපි සූදානම් වෙන්නේ. මේ ගේවි ගෙනන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවේ තිත්සවා බලන ගමන්ම විශේෂයෙන්ම අපි පසුගිය සතියේදී ඔබට පොරොන්දුවක් ලබා දුන්නා. එක් දින ක්‍රිකට් ලෝක කුසලන තරගාවලිය අවසන් වන තෙක් වැඩි බරක් අපි මේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් තබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට, විශේෂයෙන්ම ලෝක කුසලානයට. ඒ නිසාම අපි අද දවසේදී මේ පිළිබඳව වැඩිපුර කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වන විට ලෝක කුසලන තරගාවලියේ පළමු අටේ තරග 10ක් අවසන් වෙලා තියෙනවා. අපි බලමු ඉන් ඉදිරියට කොහොමද මේ තරගාවලිය ඇදෙන්නේ කියලා. විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕනේ තව දෙයක්. ශ්‍රී ලංකාව සහභාගී වෙන සෑම තරගයක් අවසානයේදීම SBS සිංහල ඩිජිටල් මාධ්‍ය ඔස්සේ, විශේෂයෙන්ම අපේ Facebook පිටුව ඔස්සේ තරඟ සමාලෝචනයක් ගෙනෙන්නටත් බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නත් එක්ක. ඉතින් එතනදී විශේෂ කාරණා රාශියක් ඔබට දැනගැනීමට හැකියාවක් තිබෙනවා ඒ සෑම තරගයක් පිළිබඳවම. හොඳයි, අපේ සුපුරුදු හිතවතාව නැවතත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් රංගන, සුබ උදෑසනක්.
අයිබෝන් මధుර, සුබ උදෑසනක්.
හොඳයි රංගන, අපි පටන් ගමු අද දවසේදී. විශේෂයෙන්ම අද ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු වටේ තෙවන තරගය ඒ පාකිස්තානය සමග. මේ වනිට තරඟ දෙකක් අවසන් වෙලා තිබෙනවා ශ්‍රී ලංකාව නවසීලන්තයේ සහ ඇෆ්ගනිස්තානය අතර පැවතිච්ච තරඟ. එකක් පරාදයි, එකක් දිනුම්. මේ වන විට ඒ උගත් පාඩම් ඇසුරෙන් පාකිස්තාන තරඟයට ශ්‍රී ලංකා පිළ මුහුණ දීමට සූදානම් වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා අපි දැනගන්න කැමතියි පළමුවෙන්ම.
මදුර, මං හිතන්නේ ශ්‍රී ලංකාව නවසීලන්තයේ හැමුවේ තමන්ගේ ප්‍රථම තරගයේදී කඩුලු 10ක දැවැන්ත පරාජයක් හිමි කරගත්තා. ලබා ගත්තේ ප්‍රථමයෙන් පන්දුවට පහරදී ලකුණු 136ක් වැනි ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවක්. එය ඉතාමත් පහසුවෙන් හඹා ගොස් ජයග්‍රහණය කරන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වෙනවා. කෙසේ වෙතත් ඉන් අනතුරුව දෙවන තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා. ඩක්වර්ත් සහ ලුයිස් න්‍යායට අනුව ලකුණු 34කින් එම තරඟ දෙකම පැවැත්ුණේ කාඩි පිටියේදී. කෙසේ වෙතත් දෙවන තරඟයේදී ශ්‍රී ලංකාවේ පිටිහරඹය පිළිබඳව 100%ක් සෑහීමකට පත්වන්නට හැකියාවක් නැහැ. කුසල් ජනිත් පෙරේරා ලබාගත් ලකුණු 78ට අමතරව මැදපෙළ පිටිකරුවන්ගේ අසාර්ථක බව එම ඉනිමේදී ඉතාමත්ම කැපී පෙනෙන සාධකයේ බවට පත් වුණා. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානු කණ්ඩායමට පන්දු වාර 41ක් තුළ ලකුණු 187ක ඉලක්කයක් හිමි වුණා. ඔවුන් ලබා ගත්තේ පන්දු වාර 32යි පන්දු 4ක් තුළ සියල්ලන් දැවි ලකුණු 152ක් පමණයි. එහිදී ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ බල ඇණියේ අත්දැකීම් මනාව කැපී පෙනුණා. ලසිත් මාලිංග කඩලු 3ක් සහ නුවන් ප්‍රදීප් කඩලු 4ක් පිළිහෙලමින් තරඟයේ වීරයා සම්මානය හිමි කරගන්නට සමත් වුණා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ මේ 2019 වසරේ ශ්‍රී ලංකාව ලබාගත් දෙවන එක් දින ජයග්‍රහණය තමයි මේ ඇෆ්ගනිස්තානයේ එරෙහිව ලබා ගත්තේ. ඒ වගේම මෙම ඉනිමේදී ඉනිම බිඳවැටුණු ආකාරයෙන් ශ්‍රී ලංකාව යම් පාඩමක් උගත යුතුමයි. මක් නිසාද යත් එක් අවස්ථාවක එක් කඩුල්ලක් බිඳ වැටී ලකුණු 144ක් ලබා සිටියා පන්දු වාර 21යි එක් පන්දුවක් අවසානයේ. නමුත් ඉන් අනතුරුව සමස්ත ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණා ලකුණු 57ක් තුළ. මෙන්න මේ පිළිබඳව දැඩි අවධානයකට ලක් කළ යුතුමයි ශ්‍රී ලංකාව. කුසල් ජනිත් සම්බන්ධයෙන් නම් මා පසුගිය සතියේදී සඳහන් කළා, ඔහු තමයි යම් ආකාරයකින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ ඉදිරියට යනවා නම් ජයග්‍රාහී සාධකයේ වන්නේ කියලා, නැතිනම් තීරණාත්මක සාධකයේ වන්නේ කියලා. මේ සම්බන්ධයෙන් ඊයේ දිනේදී ජාත්‍යන්තර මාධ්‍යයට අදහස් දක්වමින් නවසීලන්ත ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන සයිමන් ඩූල් සඳහන් කර තිබුණා, ඔහු විශ්වාස කරන ආකාරයටත් කුසල් ජනිත් පෙරේරා තමයි මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසියම් වෙනසක් කිරීමට තමා බලාපොරොත්තු වන ක්‍රීඩකයා කියලා. ඒ අනුව ඉතාමත් සතුටටපත් වනවා කුසල් ජනිත් පෙරේරා මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වමින් තිබෙනවා. ඔහු ටෙස්ට් තරගයක් තනිවම ජයග්‍රහණය කරන්නට සමත් වුණා ඩර්බන් පිටියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව. මේ වන විට ඒ විශ්වාසය සහ දක්ෂතාව ඔහු ලෝක කුසලානයටත් රැගෙන ඇවිත් තිබෙන බව තමයි අපට දක්නට ලැබෙන්නේ. ඒ වගේම ලසිත් මාලිංග පිළිබඳවත් කතා කරන්නට ඕනේ. මේ වන විට ඔහු සහභාගී වන්නේ තමන්ගේ අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටයි. ඉතාමත්ම දුෂ්කර ගමනක් ඔස්සේ ගාල් රත්ගමින් ඇරමුණු ඔහුගේ ක්‍රිකට් දිවිය මේ වන විට ලෝක කුසලාන 4ක් අවසානයේදී තමන්ගේ අවසන් තරගාවලියට පැමිණ තිබෙනවා. ඉතාමත්ම අත්දැකීම් බහුල ක්‍රිඩකයෙක්, දැනුමෙන් මානසික ශක්තියෙන් සහ අත්දැකීම් පරිපූර්ණ වී තිබෙනවා මේ වන විට. ඒ ඉතාමත්ම පැහැදිලි වනවා ඔහුගේ පන්දුවේ වේගය මේ වන විට අදාළ වී තිබුණත් ඔහුගේ කඩුලු ලබා ගැනීමේ වේගයේ කිසිදු අඩුවක් නැහැ. මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කඩුලු 46ක් විඳ හෙලීමටත් ඔහු සමත් වී තිබෙනවා. ඒ වගේම එක්දින ජාත්‍යන්තර කඩලු 325ක් විදහෙලා ලෝකයේ පළමු දස දෙනා අතරට පැමිණෙනටත් ලසිත් මාලිංග මේ වන විට සමත් වී තිබෙනවා. මෙම ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරියට යන්නට නම් ශ්‍රී ලංකාවේ මැදපෙළ අනිවාර්යෙන්ම ශක්තිමත් විය යුතුයි. 2015 වසරේ සිට මේ දක්වා නායකින් 7 දෙනෙකු යටතේ ක්‍රීඩකින් 57 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට අත්දැක බැලුවත් තවමත් අපගේ මැදපෙළ අසාර්ථකයි. ලකුණු 300කට වඩා වැඩි හඹා යාමකදී පන්දුවාර 20 සිට 40 දක්වා පිතිකරණේ ඉතාමත්ම තීරණාත්මකයි. මෙහිදී කුසල් මෙන්ඩිස්ට වැඩි වගකීමක් හිමිවනවා. පසුගිය වසර දෙකක කාලය තුළ ඔහු ඉනිම 36ක් තුළ අවස්ථා 10කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. ඉනිම 5කදී පමණයි අර්ධ ශතක ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා ඔහු මේ තරඟාවලිය තුළදීවත් තමාගේ උපරිමයට පැමිණිය යුතුමයි. නැතිනම් එය ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරනවා. මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩ්‍රැග් ග්‍රහණයෙන් පසුව මේ ලෝක කුසලාන තරඟාවලියේ ට්විටර් පණිවිඩයක් ඔස්සේ සුබ ප්‍රතුම් එක් කරමින් සඳහන් කර තිබුණා. ප්‍රසාද ලකුණු සටහනේ ස්ථානයක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වනවා. ඒ වගේම මේ ක්‍රීඩකින් ඉදිරියට යන්නට නම් තමන්ගේ හැකියාව පිළිබඳව සහ ට්‍රැක් ග්‍රහණය කළ හැකි බවට 100%ක් විශ්වාස කළ යුතු බව. මේ විශ්වාසය තමයි ඔවුන්ව ඉදිරියට රැගෙන යන්නේ. ඒ වගේම ඉන් අනතුරුව සඳහන් කරනවා නම් තමන් මුහුණ දුන් පළමු තරඟෙන් දරුණු පරාජයක් ලබා දෙවන තරඟෙන් නැවතත් ට්‍රැක් ග්‍රාහි මාවතට පිවිසි ශ්‍රී ලංකාව සහ පාකිස්තානයයි අද දිනේදී තරඟ වදින්නේ. කාලගුණ අනාවැකියට අනුව සෙල්සියස් අංශක 17ක ඉතා අඩු උෂ්ණත්වයක් සහ වර්ෂාපතනය බලාපොරොත්තු වන බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේදී තමයි ඔවුන් අද සවස ශ්‍රී ලංකා වේලාවෙන් නම් සවස 3ට තරඟයට පිවිසෙන්නේ. ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ අවස්ථා 7කදී මුණ ගැසී තිබෙනවා. එම තරඟ 7ම ජයගෙන තිබෙන්නේ පාකිස්තානයයි. ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අංක 9 සිටින්නේ, පාකිස්තානයේ සිටින්නේ 6 වන ස්ථානයේ. ඒ වගේම අවසන් තරඟ 5න් පාකිස්තානයේ ජයගෙන තිබෙන්නේ 1 තරඟයක් පමණයි. ඒ පසුගියදා සත්කාරක එංගලන්තයේ පරදා ලැබූ ජයග්‍රහණය. එහිදී ඔවුන් තම ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 348 ලබා ගත්තා. ඒ වගේම ශතක දෙකක් ලැබුවත් එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගන්නට පාකිස්තානයේ ඉඩ ලබා දුන්නේ නැහැ. ඉතාමත්ම ඉහළ සටන්කාමීත්වයක් ප්‍රදර්ශනය කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තමන්ගේ අවසන් තරඟ 5න් 2ක් ජයගෙන තිබෙනවා. අවසන් ජයග්‍රහණයේ කණ්ඩායමේ මානසිකත්වය ඉතාමත්ම ඉහළ මට්ටමකට ගෙන එනට සමත් වූ බව තමයි ශ්‍රී ලංකා පුහුණුකරුවා පවා සඳහන් කර තිබුණේ. ඒ වගේම දිමුත් කරුණාරත්නගේ නායකත්වයේ ගුණාංග ඉතාමත්ම ඉහළින් ප්‍රදර්ශනය කෙරුණා. ඔහු ඊයේ දිනේදී BBC සිංහල සේවයට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සඳහන් කර සිටියා. පිටියේදී ඔහුගේ නායකත්වයට ඇන්ජලෝ මැතිස්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා උදව් කළ බවට, ඒ වගේම ඉදිරියේදී මේ අත්දැකීම් සමග ඉතාමත්ම හොඳින් තරඟාවලියට පිවිසීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර සිටියා. ඒ වගේම මේ කාඩි පිටියේ තනතිරුව ශ්‍රී ලංකා පිටිකරුවන්ට බලපෑමක් එල්ල කළ බවත්, ඉදිරි තනතිරුවලදී ශ්‍රී ලංකා මැදපෙළ පිටිකරුවන් ලකුණු අතරට පිවිසෙනු ඇති බවට තමා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතරුසිංහ තරඟයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සඳහන් කර සිටියා. ඒ වගේම මధుර සඳහන් කරන්නට ඕනේ මේ බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේදී මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරඟ 18ක් පවත්වා තිබෙනවා. එයින් තරඟ 7ක් ජයග්‍රහණය කරන්නට පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම සමත් වී තිබෙනවා. තරඟ 9ක් ජයගෙන තිබෙන්නේ දෙවෙනුවට පන්දුවට පහර දුන් කණ්ඩායමයි. ඒ වගේම සාමාන්‍යයෙන් එක් ඉනිමක ලකුණු 300ට වඩා ලබාගත් අවස්ථා 7ක් දැක්වෙනවා. එක් පන්දුවාරයකට ලකුණු 5.23ක සාමාන්‍යයක් මෙම් පිටියේදී ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එක් කඩුල්ලක සාමාන්‍ය ලකුණු 31.79ක්. ඒ අනුව පිටිකරුවන්ට ඉතාමත්ම වාසිදායක තනතිරුවක්, පන්දු යවන්නන් කල්පනාකාරී විය යුතුයි. මෙන්න මේ සියලු කරුණු කාරණා සමගින් තමයි අද දිනේදී මේ පාකිස්තානය සමග ශ්‍රී ලංකා පිළ තරඟ වදින්නේ. අපි සූදානම් මෙම තරඟයෙන් පසුව වගේම මේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සෑම තරඟයක් අවසානයේදීම මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ගෙන එනට ඔබට හැකියාව තිබෙනවා. SBS සිංහල ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මේ සමගින් සම්බන්ධ වන්නට.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරන්නේ ඊයේ දවසේදී ලෝක කුසලාන පළමු වටේ පැවති සුපිරි තරඟයක් පිළිබඳව. ඒ තමයි බටහිර ඉන්දියා කොදේ උදූපත් සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟය. මේ තරඟයේ අවසාන වෙත්ම අම්පයර්ස්ට එහෙමත් නැත්නම් විනිසුරුවරුන්ට දැඩිව චෝදනා එල්ලවන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම ආන්දෝලනාත්මක තීන්දු තීරණ නිසාවෙන්ම තරඟයේ ජයග්‍රහණය බටහිර ඉන්දියා කොදේවුවන්ගෙන් ගිලිහි ගිය බවට. රංගන, අපි කැමති මේ පිළිබඳව සාරාංශයක් දැනගන්නට.
මදුර ඔස්ට්‍රේලියාව සමත් වෙනවා මේ තරගාවලිය තමන්ගේ දෙවන ජයග්‍රහණය වාර්තා කරන්නට ලකුණු 15කින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් ඔවුන් ජයග්‍රහණය හිමි කරගන්නවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මෑත කාලයේ ඔවුන් අඛණ්ඩව තරඟ 10ක් ජයග්‍රහණය කොට තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරඟ 2ම ජයග්‍රහණය කර තිබෙනවා. ඒ වගේම මේ තරගාවලියට එක් වී සිටින්නා වූ කණ්ඩායම් 10 අතුරින් දක්ෂතාව අතරින් ඉදිරියෙන්ම සිටින්නා වූ කණ්ඩායම ලෙස අපට අවිවාදයෙන් පිළිගැනීමට හැකියාව තිබෙන්නේ මේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. කෙසේ වෙතත් මේ කොදෙව්වන් සමග පැවති තරගයේදී ඔවුන් ප්‍රදර්ශනය කරා ලෝකයටම තමන්ගේ පිතිකරන ලයිස්තුව කොතරම් ප්‍රබලද කියලා. එක් අවස්ථාවක ඔස්ට්‍රේලියානු ඉනිමේ කඩුරු පහක් බිඳ වැටී තිබුණා ලකුණු 79කට. නමුත් ඔවුන් අවසානයේදී සමත් වනවා ලකුණු 288ක් ලබා ගන්නට. කුල්ට 9 එහිදී ලකුණු 92ක් ලබා ගන්නවා. මේ තමයි ලෝක කුසලාන තරග ඉතිහාසයේ අංක 8 ස්ථානයට පැමිණි පිතිකරන සංඛ්‍යාව. ඒ අනුව තමයි ඔවුන් සමත්වන්නේ මෙම තරගයේදී ලකුණු 15කින් කොදෙව්වන් පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමි කරගන්නට. සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරා මිචෙල් ස්ටාක් කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වුණා. ඒ අනුව මේ තරගාවලියේදී බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණා බටහිරින්දේ කොදෙව් කණ්ඩායම පෙරලියක් සිදු කරයි කියලා. නමුත් ඔවුන්ට අභියෝගයක් කරමින් ඔස්ට්‍රේලියාව මෙම තරගයේ ජයග්‍රහණය කළා. මෙහිදී විනිසුරු තීරණ කීපයක් පිළිබඳව විවාදයට ලක් වුණා, මතභේදයට ලක් වුණා. අවස්ථා 3ක් නැත්නම් 4ක් විනිසුරු තීරණ ඔස්ට්‍රේලියාවට වාසිදායකව නැතිනම් කොදෙව්වන්ට වාසිදායකව තීරණය වුණා කියලා අපට සඳහන් කරන්නට පුළුවන්. මේ තරගයේ දෙස බලා සිටීමේදී ප්‍රධානතම මතභේදාත්මක තීරණේ බවට පත් වුණේ ක්‍රිස් ගේල්ගේ දෙවියාමයි. එම දෙවියාමට පෙර පන්දුව මිචෙල් ස්ටාක්ගේ පන්දුවාරයේ නිපන්දුවක් ලෙසයි දැක්වුනේ. නමුත් විනිසුරුවරයා එය සංඥා කළේ නැහැ නිපන්දුවක් ලෙස. යම් ආකාරයකින් ඒ නිපන්දුවක් ලෙස සංඥා කළා නම් ඉන් පසුව පන්දුව නිදහස් පහරක් ලෙසයි යොමු වන්නේ. එසේ නම් ක්‍රිස් ගේල් දෙවියන්නේ නැහැ. නමුත් එය නිපන්දුවක් ලෙස සටහන් නොකිරීම නිසාවෙන් ඉන් පසු පන්දුවේදී ක්‍රිස් ගේල් දෙවියනවා. මෙන්න මෙය තරගයේ සමස්ත ප්‍රතිඵලයටම බලපෑමක් එල්ල කළා කියන්නට පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් කොදෙව්වන්ගේ ඉතාමත්ම ප්‍රබල පිටිකරන ලයිස්තුවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් අවධානයට ලක් කළ යුතුමයි ඉදිරි තරඟවලදී. ඒ වගේම ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟයේ කෙරෙහිත් ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතුයි. නමුත් ICC මෙම තරගයේදී විනිසුරු තීරණ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්වීමේ හැකියාවක් නැහැ. ඔවුන් ඉතාමත්ම හොඳින් මේ තරගාවලිය සංවිධානය කර තිබෙන වටපිටාවක විනිසුරුවන් මේ ආකාරයෙන් හැසිරීම කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව මේ වන විට තමන්ගේ තරඟ 2ම ජයග්‍රහණය කරමින් ඉතාමත්ම හොඳින් තරගාවලියට පිවිස තිබෙන බව නම් සඳහන් කරන්නට පුළුවන්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ විශේෂයෙන් මේ ගෙවිගෙන යන එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගනසින විරත්න සමග අපේ SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය සමගින්. රංගන, අපි ඊළඟට පොඩ්ඩක් අවධානය යොමු කරමු දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම් දෙක වෙතට. විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් විදිහට තමයි මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසී, ඒ වගේම කොදෙව් කණ්ඩායමත්. නමුත් දකුණු අප්‍රිකාව මෙවර විට ඔවුන් මුහුණ දුන් තරග 3ම පරාජයට පත් වී හමාරයි. ඒ අතරතුරේදී කොදෙව් කණ්ඩායම නොසිතූ ලෙස මේ තරගාවලියේ ඉදිරියට සහ ඉහළට මතුවමින් පවතින කණ්ඩායමක් බවට පත් වෙලා තිබෙනවා. අපි පොඩ්ඩක් මේ පිළිබඳව කතා බහ කරමු.
සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කියන්නේ වසර පුරාම ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. නමුත් ඔවුන් ලෝක කුසලාන තරගාවලියකට නැතිනම් ICC තරගාවලියකට ඉදිරිපත් වන සෑම අවස්ථාවකම ඉතාමත්ම අඩු දක්ෂතා දක්වන කණ්ඩායමක්. මෙය ඉතිහාසයේ පුරාම කැපී පෙනුණා. මෙවර තරගාවලියෙත් ඔවුන් මුහුණ දුන් පළමු තරඟ 3ම මේ වන විට පරාජයට පත් වී තිබෙන්නේ ඔවුන්ගේ ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට තමයි. මුහුණ දුන් පළමු වටේ තරඟ 3ම පරාජයට පත් වී තිබෙන්නේ එංගලන්තේ හමුවේ ලකුණු 104ක දැවැන්ත පරාජයක් ලැබුවා. බංග්ලාදේශයෙන් ලකුණු 21ක නොසිතූ පරාජයක් හිමි කරගත්තා. ඒ වගේම ප්‍රබල ඉන්දියා කණ්ඩායම හමුවේ කඩුලු 6ක පරාජයක් ඔවුන් හිමි කරගත්තා. ඒ අනුව ඔවුන් මානසිකව මේ වන විට ඉතාමත්ම පහළ මට්ටමක සිටින බවත් අපට සඳහන් කරන්නට පුළුවන්. ඔවුන්ගේ ප්‍රධානතම වේග පන්දු යවන්නා ඩේල් ස්ටේන් මේ වන විට ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඒ වගේම හෂිම් අම්ලා ආරම්භක පිතිකරුවා තවමත් තමගේ නිසි රිද්මේට පැමිණ නැහැ. ඒ අනුව තමයි ඔවුන් යම් පීඩනයකට ලක් වී තිබෙන්නේ. ඔවුන්ගේ ප්‍රධානතම පිතිකරුවා වුණේ AB de Villiers. ඔහු පසුගිය 2018 වසරේ මැයි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. නමුත් ඔහු මේ වසරේ නැවත තමන්ගේ කැමැත්ත පළ කර තිබුණා ලෝක කුසලාන තරගාවලියට එක්වන්නට. නමුත් ඒ වන විට දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව තමන්ගේ අවසන් ක්‍රීඩකින් 15 දෙනා නම් කර අවසන්. මේ නිසාවෙන් තේරීම් කමිටුව ඉඩ ලබා දුන්නේ නැහැ නැවතත් ABD ඩිවිලියස්ට කණ්ඩායමට පිවිසෙන්නට. ඔවුන් සඳහන් කර තිබුණා ප්‍රතිපත්තිමය තීරණ මත නැවතත් ඔහුට කණ්ඩායමට ඒමට ඉඩ ලබා දීමට හැකියාවක් නැති බව. ඒ අනුව යම් යම් ගැටුම්කාරී වාතාවරණයක් මැදියේ තමයි මේ ආකාරයෙන් දකුණු අප්‍රිකාව තරගාවලියට පිවිස තිබෙන්නේ. ඒ අනුව ඔවුන්ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා තවමත් දක්නට ලැබෙන්නේ නැහැ. ඊට අනිත් පසෙන් බටහිරින්ද කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියේ පෙරලියක් සිදු කළ හැකි කණ්ඩායමක් ලෙසයි තරගාවලියට ඉදිරිපත්ව සිටින්නේ. විශේෂයෙන්ම ක්‍රිස් ගේල් ක්‍රියාත්මක වී තිබෙනවා. ඉතාමත්ම දක්ෂ පිතිකරන ලයිස්තුවක් තිබෙනවා. මං හිතන්නේ අප ඊයේ තරගයේදී දුටුවා පිතිකරුවන් 8 දෙනෙකු 9 දෙනෙකු පමණ සිටිනවා. ඔවුන්ට තරගයක් ඩ්‍රැග් ග්‍රහණය කර දිය හැකි මට්ටමේ. ඒ අනුව මෙම තරගාවලියේ පෙරලියක් සිදු කළ හැකි කණ්ඩායමක් ලෙස මේ වන විට කොදෙව්වන් ඉදිරියට පැමිණෙමින් සිටින බවත් සඳහන් කරන්නට පුළුවන්.
අපි අවසාන වශයෙන් කතා බහ කරමු රංගන. මේ වන විට ලෝක කුසලන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ මොන මට්ටමේද කියලා. ඒ අතරතුරේදී විශේෂයෙන්ම වාර්තා වන තවත් පුවත් කිහිපයක් අපි සතුව තිබෙනවා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු.
මේ වන විට ප්‍රසාද ලකුණු සටහන දැක්වෙනවා තරඟ 10ක් අවසානයේ. ප්‍රථම ස්ථානයේ සිටින්නේ නවසීලන්තයේ තරඟ දෙකම ජයග්‍රහණය කරමින්. නමුත් දළ ලකුණු ලැබීමේ වේගය අනුව තරඟ දෙකම ජයග්‍රහණය කර ඔස්ට්‍රේලියාව තමයි දෙවන ස්ථානයේ සිටින්නේ. කොදෙව්වන් තුන්වන ස්ථානයේ සිටිනවා. තත්කාරක එංගලන්තය එක් තරඟයක් පමණයි ජය ගත්තේ ඔවුන් සිව්වන ස්ථානයේ. ඉන්දියාව තමන් සහභාගී වූ එකම තරඟයේ ජයග්‍රහණය කරමින් පස්වන ස්ථානයේ සිටිනවා. බංග්ලාදේශයත් තරඟ දෙකකින් එක් තරඟයක් ජයග්‍රහණය කර 6වන ස්ථානයේ සිටිනවා. ශ්‍රී ලංකාව සිටින්නේ 7වන ස්ථානයේ. ඔවුනුත් තරඟ දෙකකින් එක් තරඟයක් ජයගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ දළ ලකුණු ලැබීමේ වේගය ඍණ 1.517 ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවට අද දිනේදී පැවැත්වෙන තරඟයේ ඉතාමත්ම වැදගත්. එම තරඟයේ ජයගතහොත් ප්‍රසාද ලකුණු 4ක් දක්වා ඉහළ යනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ 3වන ස්ථානයට පැමිණීමේ හැකියාව ලැබෙනවා. අද පාකිස්තානයේ සමග තරඟයේ ජයග්‍රහණය කළහොත් මෙතෙක් තරඟාවලියේ තරඟ 10ක් අවසානයි. තවත් තරඟ 38ක් පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ පුරාවට මේ දක්වා ලකුණු 4603ක් වාර්තා වී තිබෙනවා. කඩුලු 155ක් ඒ අතරතුර බිඳ වැටී තිබෙනවා. යම් ආකාරයකින් මේ තනතිරු පිළිබඳව අවධානය යොමු කරන විට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම තනතිරුවල දක්ෂතා දක්වන්නට නම් යම් ආකාරයකින් ටෙස්ට් තරඟවල වැඩි අද්දකීම් සහිත පිතිකරුවන් සහ පන්දු යවන්නන් සිටිය යුතු බව ඔවුන් මේ වන විට සඳහන් කරනවා. ඒ අනුව සඳහන් කරන්නට පුළුවන් ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්නට ඉතාමත්ම වාසිදායක තරඟාවලියක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ලුවන් ප්‍රදීප්ටත් සුරංග ලක්මාල්ටත් ටෙස්ට් තරඟ බිමේ ඉතාමත්ම ඉහළ අද්දකීම් තිබෙන නිසාවෙන් ඔවුන්ට මේ තරඟාවලියේදී ඉහළ දක්ෂතා දැක්වීමේ හැකියාව තිබෙනවා. මා මේ තරඟාවලියේ ආරම්භයට පෙර ඔබ සමගින් සඳහන් කර සිටියා මදුර මේ තරඟාවලියේදී අධිවේගී පන්දු යවන්නන් නොවේ වැදගත් වන්නේ. ප්‍රවේගකාරී පිතිකරුවන් රැසක් සිටිය යුතු නැහැ කණ්ඩායමක. ඉතාමත්ම තාක්ෂණයෙන් අගතැන්පත් පිතිකරුවන් කිහිප දෙනෙකු සහ හොඳ අධ්‍යක්ෂීම් සහිත පන්දු යවන්නන් කිහිප දෙනෙකු සිටිනවා නම් ඔවුන්ට තරඟාවලියේ වෙනසක් කිරීමට හැකියාව තිබෙන බව මම හිතන්නේ. ඒ අනාවැකිය මේ වන විට යම් ආකාරයකින් සත්‍ය වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් මෙම තරඟාවලිය පිළිබඳව සඳහන් කරනවා නම් අද උදෑසන අපට දැනගන්නට ලැබුණා ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ආරම්භක පිතිකරු ඒ වගේම කඩුලු රකින ක්‍රීඩක මොහමඩ් ෂෙසාත් ආබාධයක් හේතුවෙන් මේ තරඟාවලිය ඉවත් වී තිබෙනවා. ඒ සඳහා තරඟාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මේ තරඟාවලියේ මේ වන විට පන්දු යවන්නන් අතර ලසිත් මාලිංග සම්බන්ධයෙන් කතා බහට ලක්වනවා. ඔහු මේ වන විට ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ කඩුලු 46ක් ලබා පස්වන ස්ථානයේ පසුවනවා. යම් ආකාරයකින් ඔහු තවත් කඩුලු 4ක් බිඳහෙළුවොත් ඔහුට හැකියාව තිබෙනවා ඉදිරියෙන් සිටින්නා වූ චමින්ද වාස් පසු කර යන්නට. ඒ වගේම තවත් කඩුලු 10ක් බිඳහෙළුවොත් ඔහුට හැකියාව තිබෙනවා තුන්වන ස්ථානයේ සිටින්නා වූ වසීම් අක්‍රම් පසු කර යන්නට. වසීම් අක්‍රම් කඩුලු 55ක් බිඳහෙළා තිබෙනවා. යම් ආකාරයකින් ඔහුට ඒ කඩුලු 10 බිඳහෙළීමට හැකියාව තිබුණොත් මදුර මා නිශ්චිතවම සඳහන් කරනවා ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණෙනට මේ ලසිත් මාලිංගගේ දක්ෂතාව සමගින්. ඒ වගේම මේ තරඟාවලිය සංවිධානයේ සම්බන්ධයෙන් යම් මතභේදාත්මක කරුණු කිහිපයක් මේ වන විට වාර්තා වනවා. ඒ තමයි ICC යම් ආකාරයකින් ඉන්දියාවට වැඩි සැලකිල්ලක් දක්වන බවට. ඔවුන්ගේ පළමු තරඟයේ පැවැත්වෙන්නේ තරඟාවලිය ආරම්භ වී දින 7කට පසුයි. වැඩි විවේකයක් ඔවුන්ට හිමි වී තිබෙනවා. ඒ වගේම තරඟ කාල සටහනක් ඔවුන්ගේ රූපවාහිනී ආවරණයට ගැළපෙන පරිදි තමයි සකස් කොට තිබෙන්නේ. එළබෙන ඉරිදා ඔස්ට්‍රේලියාව සමග සමග තරගයයි පැවැත්වෙන්නේ. ඒ අනුව වැඩි වාසි සහගත ලෙස තමයි ඔවුන්ට මේ තරගාවලිය සංවිධානය වී තිබෙන්නේ කියන චෝදනාව එල්ලවනවා. නමුත් ඒ චෝදනාවට අමතරව සමස්තයක් ලෙස ඉතාමත්ම හොඳ තාක්ෂණික අතින් ඒ වගේම ආරක්ෂාව අතින් රූපවාහිනි ආවරණය අතින් ඉතාමත්ම ඉහළ තරගාවලියක් සංවිධානය කරන්නට ICC වගේම එංගලන්තයේ මේ වන විට සමත් වී තිබෙන බවත් අපට සඳහන් කරන්නට පුළුවන් මදුර.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නේ සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙනවා සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්, විශේෂයෙන්ම මේ ගිවිගෙන යන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තත්ත්වෙත් සමග. ඒ අතරතුරේදී අපි නැවතත් මතක් කරනවා ඔබට SBS සිංහල වැඩසටහනේ ඩිජිටල් මාධ්‍ය විශේෂයෙන්ම Facebook පිටුව හරහා ශ්‍රී ලංකාව සහභාගි වන සෑම තරගයක් අවසානයේදීම අපේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමග තරඟ සමාලෝචනයක් ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුරේදී වීඩියෝ මාධ්‍යනුත් ඔබට ඒ පිළිබඳව කරුණු කියන්නට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා, දුර්වලතා සහ ආන්දෝලනාත්මක සිද්ධවීම් සහ විශේෂයෙන්ම ඊළඟ තරඟයට ඔවුන් මුහුණ දී යුත්තේ කෙසේද කියන කාරණා පිළිබඳව අපි සවිස්තරාත්මක සමාලෝචනයක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා අපේ SBS සිංහල Facebook පිටුවෙන්. ශ්‍රී ලංකාවේ සිට අදත් අපිත් සමග සම්බන්ධ වුණේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු සතියේ ක්‍රීඩා විග්‍රහයේ. අතරතුරේදී අද රාත්‍රියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟයෙන් අනතුරුව අපි තරඟ සමාලෝචනයනුත් ඔබත් සමග මුණ ගැසීමට කැමැතෙන් ඉන්නවා. සුබ දවසක්, සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Enjoy more stories in your language by visiting sbs.com.au.